ආයුබෝවන් ආදරණීය දුවේ පුති, අදත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන රුහුණු ගුරුගෙදර ගුවන් විදුලි වැඩසටහනින් පුරවැසි අධ්‍යාපනය පාඩමක් අරගෙන මම ආවා ඔයාලා වෙතට. අපි කතා කළේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමය පිළිබඳව. අද අපි කතා කරනවා ආර්ථික ක්‍රමය හා බැඳුණු සංවර්ධන ප්‍රවණතා පිළිබඳ. හොඳයි, අපි බලමු සංවර්ධනය කියන්නේ කුමක්ද කියලා. රටක සංවර්ධනය කියන්නේ ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික යන සෑම අංශයකම සමාජයට හිතකර වර්ධනය සංවර්ධනය කියලා කියන්න පුළුවන්. සරලවම අර්ථ දක්වන්න පුළුවන්. සංවර්ධනය කියන සංකල්පය පිළිබඳව අවධානය යොමු කරන විට දුවේ පුති අංශ කිහිපයක් පිළිබඳව සලකා බලන්නට ඕනේ. බලමුකෝ මොනවද සංවර්ධනයේදී සලකා බැලිය යුතු අංශ කියලා. එකක් තමයි පුද්ගල සංවර්ධනය. පුද්ගල සංවර්ධනය. තවත් අංශයක් සමාජ සංවර්ධනය. ඒ වගේම ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, සදාචාර සංවර්ධනය, තිරසර එහෙම නැත්නම් දරණීය සංවර්ධනය පිළිබඳව සලකා බලන්නට ඕනි. වර්තමානයේ මේ අංශ අතරින් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා තිරසර සංවර්ධනයට. එහෙමනම් තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? සංවර්ධනය කරා යන ගමනේදී ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටු කර ගැනීම තමයි අප තිරසර සංවර්ධනය කියලා කියන්නේ. තේරුණාද මගේ දරුවන්ට? සංවර්ධනය කරා යන ගමනේදී ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටු කර ගැනීම තිරසර සංවර්ධනය කියලා අපි කියනවා. එහෙමනම් තිරසර සංවර්ධනයේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා බලමු. අනාගත පරම්පරාව සඳහා සම්පත් සුරක්ෂිත කරන්නට නම් අපි මොනවද සැලකිය යුතු කරුණු? මූලික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනි. ඒ වගේම මේ කටයුතු වලදී, සංවර්ධනය කරා යන කටයුතු වලදී ජනතා සහභාගිත්වය ඇති කරගන්න ඕනි. ඒ වගේමයි පරිසරය ආරක්ෂා කිරීම කරන්න ඕනි. ස්වාභාවික සම්පත් සංරක්ෂණය, සමාජ සුරක්ෂිතතාව ඇති කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. තිරසර සංවර්ධනයේදී මූලික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට, ජනතා සහභාගිත්වය ඇති කර ගැනීමට, පරිසරය ආරක්ෂා කිරීමට, ස්වාභාවික සම්පත් සංරක්ෂණයට, සමාජ සුරක්ෂිතතාවය සඳහා අවධානය යොමු කළ යුතුය. මීළඟට අපි කතා කරනවා වර්තමාන ශ්‍රී ලංකා ආර්ථිකයේ නව ප්‍රවණතා මොනවද කියලා. දැන් අපි කතා කරේ ලංකාවේ වර්තමාන ආර්ථිකය හා බැඳුණු සංවර්ධන ප්‍රවණතා. මෙතෙන්දී අපි පැහැදිලි කරගත්තා සංවර්ධනය කියන්නේ මොකක්ද? සංවර්ධනයේදී සලකා බැලිය යුතු අංශ මොනවද? ඒ අංශ අතරින් තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද? තිරසර සංවර්ධනයේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා. දැන් අපි බලමු ලංකාවේ ආර්ථිකය අතීතයේදී පැවතුනේ යැපුම් කෘෂිකර්මයේ මත. බ්‍රිතාන්‍ය පාලන සමය වෙනකොට වෙළඳ භෝග මත පදනම් වුණු. මේ කාලය වෙනකොට තී, රබර්, පොල් වගේ වෙළඳ භෝග මත පදනම් වුණු ආනයන අපනයන ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පත් වෙන. නිදහසින් පසු ආර්ථිකය පිළිබඳව කතා කරනකොට අපට අවදි කිහිපයකට බෙදලා ආර්ථිකය පිළිබඳව කතා කරන්නට පුළුවන්. මේන් එක අවදියක් විදියට අපි ගන්නවා 1948 ඉඳලා 1960 කාලේ. මෙන්න මේ කාලයේදී ආර්ථිකය ආනයන අපනයන මත පදනම් වුණා. 48න් පස්සේ වැවිලි කර්මාන්තයට මුල් තැන දුන්නා. ඒත් එක්කම දේශීය යැපුම් කෘෂි අංශය දිරිගැන්වීමට කටයුතු කරා. රජය හා පෞද්ගලික අංශය කියන දෙයංශයම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වුණා. පෞද්ගලික විවසායන් ජනසතු කිරීම සඳහා යොමු වෙනවා 1956න් පස්සේ. උදාහරණ විදියට කියනවා නම් වරාය, බස් වගේ දේවල් ජනසතු කරා. දැන් මම ඔබට කිව්වේ 1948 සිට 1963 අවදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දකින්න පුළුවන් වුණු ලක්ෂණ. හොඳයි, මීළඟ අවධිය විදියට අපි කතා කරමු 1961 1970 අතර කාල. මේ කාලයේදී ආහාර සහනාධාර අඩු කිරීමක් දක්නට ලැබුණා. ආහාර සහනාධාර දීම අඩු කරා. ඒ වගේම ආර්ථිකය අර්ධ විවෘත ස්වරූපයක් ගත්තා. පෞද්ගලික ව්‍යවසායකයන්ට ඉඩ ලබා දුන්නා. විනිමය නීති ලිහිල් කිරීම ආර්ථිකයේ දකින්න ලැබුණු ලක්ෂණයක්. මේ කිව්වේ මේ ලක්ෂණ 1961 අතර. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපි වින් කරනවා 1970 සිට 1977 කාලේ. මේ කාලය තුල ලංකාවේ පැවතුනේ ආවෘත ආර්ථිකය. ආනයන ආදේශන කර්මාන්ත ආරම්භ වෙනවා. ආනයන සීමා පැනවීම, විදේශවලින් ගෙන්වෙන භාණ්ඩ සීමා කරනවා. ඒ වගේම සලාක ක්‍රම ක්‍රියාත්මක කරනවා. යම් යම් භාණ්ඩ ලබා දීමට සලාක ක්‍රම ක්‍රියාත්මක කරනවා. පෞද්ගලික ඉඩම් අයිතිය සීමා කරනවා. පෞද්ගලික ඉඩම් අයිතිය සීමා කරනවා. විනිමය පාලන නීති දැඩි කරනවා. මේ කියන්නේ 77 අතර පැවති ආවෘත ආර්ථිකයේ ලක්ෂණ. තේරුණාද? දේශීය සම්පත් මත සංවර්ධන සංවර්ධනය රඳා පැවතුණා. ඉවගේම දේශීය යැපුම් කෘෂි අංශය දියුණුවීමක් මේ කාලයේදී දක්නට ලැබෙනවා. දැන් අපි නිදහසින් පසු ආර්ථිකයේ අවධි තුනක් පිළිබඳව කතා කළා. මීළඟට අපි බලමු තවත් අවධියක් විදියට 1978 සිට 1993 දක්වා කාලේ. දැන් අප කිව්වනේ 1970 ඉඳලා 77 වෙනකම් පැවතුනේ ආවෘතාර්ථිකයක්. 1978 සිට 1993, ඒ කියන්නේ 93න් පසුවත් දකින්න ලැබෙන්නේ ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමයක්. බලමු දැන් අපි මේ විවෘත ආර්ථික ක්‍රමයේ ලක්ෂණ මොනවද කියලා. ආනයන අපනයන සීමා ලිහිල් කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම විදේශ ආයෝජකයන්ට බදු සහන ලබා දීම. අපනයන අභිමුඛ කර්මාන්ත ආරම්භ කරනවා. ඔබ දන්නවා කලින් කතා කළානේ නිදහස් ආයෝජන කලාප පිළිබඳව. එහෙනම් මේ ආයෝජන කලාප වලින් ගොඩක් දුරට සිදුවෙන්නේ අපනයන අභිමුඛ කර්මාන්ත ආරම්භ කිරීම. ඒ වගේම දුප්පත් ජනතාව වෙනුවෙන් සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කළා. උදාහරණයක් විදියට ජනසවිය වගේ වැඩසටහන් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය සඳහා නිලැඳුම් ලබා දුන්නා, පිළපොත් ලබා දුන්නා, නොමිලේ විදේශාධාර ලබා දුන්. මේ කතා කළේ විවෘත ආර්ථික ක්‍රමය 78න් පසුව පැවතුණු. ඊළඟට අපට තවත් අවධියක් විදියට කතා කරන්න පුළුවන් 1994 සිට 2004 දක්වා පැවතුණු ආර්ථික ක්‍රමය. දැන් මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවධිවලට බෙදලා. දැන් අපි අවධි හතරක් ගැන කතා කරා. මේ තවත් අවධිය. හොඳයි, බලමු දැන් මොනවද ලක්ෂණ කියලා. පෞද්ගලික ව්‍යවසායකින්ට බදු සහන ලබා දෙන. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරනවා. ප්‍රතිපත්ති සම්පාදනයේට ජාත්‍යන්තර සහාය ලබා ගන්නවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනයේදී පෞද්ගලිකාංශය දායක කරගන්නවා. 2004 වෙනකන් 1994 සිට පැවතුණු විවෘත ආර්ථික ක්‍රමයේ ලක්ෂණ කිහිපයක් තමයි මම දැන් ඔබට කිව්වේ. මීළඟට දරුවනි, අප කතා කරනවා 2004න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ. තවදුරටත් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණත් දේශීය කෘෂි අංශය තුල ආයෝජනය සඳහා අවධානය යොමු වෙනවා. විවෘත ආර්ථිකය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා දේශීය කෘෂි අංශයේ ආයෝජන සඳහා අවධානය යොමු වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයේ අත්හිටුවීම සිදු වෙනවා. පෞද්ගලීකරණය කරපු රාජ්‍ය ආයතන නැවත රජයට පවරා ගන්නවා. උදාහරණ විදියට කිව්වොත් ෂෙල් ගෑස්, ලිතෝ ගෑස් සමාගම, ඊළඟට සෙවනගල සීනි කර්මාන්ත ශාලාව. මීළඟට තවත් ලාර්ථික ප්‍රතිපත්තියක් තමයි දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරා. පොහොර සහනාධාර වී සඳහා සහතික මිල ක්‍රමයක් ලබා දීම, රාජ්‍යාංශී මැදිහත් වීමෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම වගේ කටයුතු කරමින් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු වුණා. තිරසර සාර්ථික සංවර්ධනය පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළා. අධිවේගී මාර්ග, විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපළ, මෙන්න මේ වගේ තිරසර ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යන්න අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම දිළිඳු ජනතාවට ආර්ථික සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම. උදාහරණ විදියට කියනවනම් ගෙවතු වගා වැඩසටහන්, දිවි නැගුම කියලා අපි කතා කරා. ඊළඟට මඟ නැගුම, සමෘද්ධි, මේ වගේ දිළිඳු ජනතාවට ආර්ථික සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කරා. විදේශීය ආයෝජකයන් දිරිගැන්වීමට කටයුතු කරා. ඒ වගේමයි උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනයට අවධානය යොමු කළා. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වගේ ව්‍යාපෘති මගින් මේ සඳහා කටයුතු කළා. දැන් මම ඔබට කිව්වේ 2004න් පස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණ ආර්ථික ක්‍රමයේ ලක්ෂණ. ඒ වගේම තමයි දරුවනි සංචාරක ව්‍යාපාරයේ දියුණු කිරීම කෙරෙහි මේ කාලයේදී අවධානය යොමු වුණා. නගර අලංකරණය, හෝටල් පහසුකම් දියුණු කිරීම වගේ දේවල්. ධීවර කර්මාන්තය නගා සිටුවීම කෙරෙහිත් අවධානය යොමු කරමින් ඉන්ධන සහනාධාර ලබා දුන්න. හොඳයි, දැන් අපි බලමු වර්තමානයේ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු නිසා ශ්‍රී ලංකාවට අත්වෙලා තියෙන වාසි මොනවද කියලා. වර්තමාන සංවර්ධන ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට අත්වන වාසි. සේවා නියුක්තිය ඉහළ යාම සිදු වෙලා තියෙනවා. රැකියා අවස්ථා වැඩි වෙලා, නව රැකියා උත්පාදනය වෙලා මේ ආකාරයට. ඒ වගේම මේ සංවර්ධන ක්‍රියා නිසා විදේශ විනිමය ඉපයුම් ඉහළ යාම සිදු වෙලා තියෙනවා. උදාහරණ විදියට කිව්වොත් සංචාරක ව්‍යාපාරය වගේ දියුණු කිරීම තුලින් අපිට උදාහරණ දෙන්න පුළුවන්. මේ වගේම ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම, ප්‍රාදේශීය සංවර්ධනයේ වේගවත් වෙලා තියෙනවා. යටිතල පහසුකම් දියුණු වෙලා ප්‍රාදේශීය සංවර්ධනය වේගවත් වෙලා තියෙනවා. නිෂ්පාදනයේ වර්ධනයක් ඇති වෙලා තියෙනවා. ගෙවුම් ශේෂ ලේඛනයේ සේවා ගිණුමේ වර්ධනයක් වැඩි වෙලා ඇති වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණය යටතේ විවිධ අංශ හා බැඳුණු රැකියා වෙළඳපොළ පුළුල් වෙලා තියෙනවා. එහෙමනම් ඔබේ පැවරුම දිසට අවධානය යොමු කරොත් අපි අහලා තියෙන්නේ වර්තමාන සංවර්ධන ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට අත්වන වාසි තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා නේද? දැන් එහෙනම් ඔබට මම මේ කිව්වේ වර්තමාන සංවර්ධන ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට අත්වන වාසි. මතකද බලමු. සේවා නියුක්තිය ඉහළ යාම, එහෙනම් නව රැකියා උත්පාදනය වෙලා රැකියා අවස්ථා වැඩි වෙලා සේවා නියුක්තිය ඉහළ ගිහින් තියෙනවා. විදේශ විනිමයේ පියුම් ඉහළ ගිහින් තියෙනවා. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගිහිල්ලා. ප්‍රාදේශීය සංවර්ධනය වේගවත් වෙලා. නේද? දැන් ඔන්න මම අත්තන වාසි පහක් විතර කිව්වා. ඔබෙන් අහලා තියෙන්නේ වාසි තුනක්. හොඳයි දරුවනි. එහෙනම් අපේ අද අවධානයේ යොමු වුණේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය පිළිබඳව. අපි ආර්ථිකයේ අවධි කිහිපයකට බෙදලා කතා කරා. ඒවයි ලක්ෂණ මොනවද කියලා. ඊට පස්සේ මම ඔබ සමග කතා කළා වර්තමාන සංවර්ධන ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට වත්වන වාසි පිළිබඳ. හොඳයි, අදට අපේ පාඩම මෙතකින් අවසන් කරනවා. නැවතත් අපි පුරවැසි අධ්‍යාපනයේ පාඩමකින් හමුවෙමු.